ගරු සමන්ත විද්‍යාරත්න ඇමැත්තුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
හොඳයි. ගරු මූලාසනාරූඪ අපේ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමියනි, විශේෂයෙන්ම අපි අද මේ වගේ සභාවක මේ බටලන්ද කොමිසන් සභා වාර්තා විවාදයට ලක් කරනකොට ඒ කාල පරිච්ඡේදය ගත්තොත් අද මේ වගේ සුවපහසු මේ සභාවක සිදුවෙච්ච සිදුවීමක් නෙවෙයි. අමානුෂික ලෙස මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, නීතිවේදීන්, වෛද්‍යවරුන් ආදී මේ රටේ තරුණ තරුණියන් ඝාතනය කරපු ඝාතකාගාරයක් සම්බන්ධයෙන් කතා පුවත් තමයි මේ කතා කරන්නේ. මම මතක් කරන්න කැමති මේ විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසේ රතු එරබදුමල් පිපෙන මාසේ, වක් මාසේ මේ කෘතිය සම්පාදනය කරන්න මූලික වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මව්ගේ පාලන කාලේ මෙවැනිම මහා ඝාතනයක් සිද්ධ වුණා. අප්‍රේල් 5 වෙනිදා ආරම්භ වෙච්චේ ඝාතනය. ඒ සිහිපත් කරන මාසේ තමයි මේ මාසේ. ඉතින් එවැනි මාසයක මෙවැනි කාර්යයක් සම්බන්ධයෙන් කතා කිරීම එක පැත්තකින් මම හිතනවා දයෝපෝගතයි කියලා. මේ කතා කරන්නේ නිකම්ම මේ වார்த்தාවක් නෙවෙයි. එකක් ලාංකීය හිට්ලර්වරයාගේ කතාව බඳු කතාවක් මේ කතා කරන්න තියෙන්නේ. ඇත්තම ගත්තොත් ඒ කාලේ පැවතුණු ත්‍රස්තවාදය නම් කරා නම් හොඳයි කියලා මම හිතනවා, සාධාරණයි කියලා, රාජ්‍ය ත්‍රස්තවාදය කියලා. එනම් රජයක් ත්‍රස්ත ක්‍රියාවල නිරත වෙච්ච ආකාරයක් සම්බන්ධයෙන් වார்த்தාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. වැටුප් වලට දසවද දීලා මේ රටේ තරුණ තරුණියන් මරා දමපු යුගයක් සම්බන්ධ කරන සාකච්ඡාවක්. ඒසාව නගන සමහර තර්ක විතර්ක ලේසි පහසු නෑ. මොකද මිනිස්සුගේ ජීවිත වලින් වන්දි ගියපු කාලයක්. විශේෂම බටලන්ද කියන්නේ 1975 මුල්ගල් තියලා 1979 විවෘත කරපු යූරියා පොහොර කම්මල අවුරුදු 5යි පවත්වන්ගේ ඒක 1984 වහලා දැම්මා. ඒ වහලා දාපු කර්මාන්ත ශාලාවේ ආපහු රනිල් වික්‍රමසිංහ කියන ගහල පාලකයන් විසින් ආරම්භ කරපු අපේ රටේ තරුණ තරුණයන්ගේ ලේවලින් ආපහු ඒ පස පොළව පොහොර බවට පත් කරපු කාල පරිච්ඡේදයක් ගැන අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෙතන අද වෙන වෙන නාමකරණයන් වලට ලක් වුණත් එදා UMP එක අද සජබේ හැටියට වෙස්වලාගෙන තියෙනවා. UMP එක හැටියට නට්ටාවසෙසක් තියෙනවා. මේ කියන සියලු කණ්ඩායම් වල වග කිය යුතු අක්මුල් ඔය හැමතැනම දුවලා තියෙනවා කියන කාරණේ අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ එක වද කඳවුරක් ගැන අපි සාකච්ඡා කරාට තවත් වද කඳවුරු රට පුරා ව්‍යාප්ත වෙලා තිබ්බා. මේක තමයි ප්‍රධාන වද කඳවුර. මොකද JR ගේ බෑනා වෙච්ච රනිල් වික්‍රමසිංහ නායකත්වයේ ලබලා අලුගෝසු කාර්යයක් කරපු වද කඳවුර. මේ වගේ තව වද කඳවුරු ගානක් තිබුණු බවට මේ අපි සාක්ෂි කියන්නේ. පළාත් කීපයක මේ වගේ තිබුණ වද කඳවුරු මර කණ්ඩායම් පවත්වාගෙන ගියා. මාතරේදී එහි නායකයා වුණේ HR පියසිරි, හම්බන්තොට්ටි නායකයා වුණේ ජිනදාස වීරසිංහ, ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ නායකයා වුණේ අද සජබේ මහලේකම්වරයාගේ මේ බාප්පා ධර්මදාස බණ්ඩා, අපේ බදුල දිස්ත්‍රික්කයේ නායකයා නායකයෝ කීප දෙනෙක් හිටියා, පර්සි සමරවීර, මගේ ආසනේ කැප්ටන් සෙනවිරත්න, එයාගේ පුතා ලක්ෂ්මන් සෙනවිරත්න, ඒවා සිහිපත් කරනකොට මතක් වෙනවා අපේ ජීවිතත් ආරක්ෂා වෙච්ච විදිය. ගෙදර ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ, ගමේ ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඔය මරණ ලයිස්තෝලේ හිටපු මිනිස්සු තමයි අපිත්. අද මේ අතිරික්ත ජීවිත කාලයක් තමයි ගෙවන්නේ සභාපතිතුමියනි. ඒ නිසා ඒ වගේ රට පුරාම පවත්වාගෙන ගියා. අනුරාධපුරයේදී කැකිරාවේදී ජිනදාස මන්ත්‍රීවරයා, හලාවති පෙස්ටස් පෙරේරා, කුරුණෑගලේදී ගාමිණී ජයවික්‍රම, මීගමුවේ විජේපාල මෙන්ඩිස්, කැලණිමිටියාවේදී පෝල් පෙරේරා, ගාල්ලේදී අමරසිරි, ඒ වගේම රත්නපුරයේදී වෛද්‍ය ශිෂ්‍යන්ට කන් අරායන් යන ගහපු සුසන්ත පුංචි නිලමේ ආදී ඔය ආණ්ඩුවේ හිටියේ මැති ඇමතිවරු නෙවෙයි, අලුගෝසුව කණ්ඩායමක් හිටියේ. ඒකේ මහා අලුගෝසුවාගේ කතාන්දරේ තමයි බටලන්ද කොමිෂන් වார்த்தාව කියලා නම් කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ ඔතන ගැළවිලා යන්න පුළුවන් කමක් නැහැ. අපේ රෝහණ විජේවීර සහෝදරයා 71 අරගලයේදී මහනඩුවේ විත්තිකාරයේ කැට්ටියට දීපු කට උත්තරේ තමයි මේ පොත් පිංචක් හැටියට තියෙන්නේ. අපමරා දැමුවද අපි නගපු හඬ සදා නොමියනු ඇත කියලා. විජේවීර සහෝදරයාගේ කට උත්තරේදී විනිශ්චයකරුවන් ඉස්සරහා කියනවා, අපි ලේවලට ලේවලින් ඉල්ලන්නේ නැහැ කියලා. ලේවලට ලේවලින් පලි ඉල්ලන්නේ නැහැ කියලා. නමුත් අපි යුක්ති ඉල්ලනවා. අපි සාධාරණ ඉල්ලනවා. ඒ මිනිස්සු මැරුණේ 71 88 89 මිනිස්සු මැරුණේ අපිට ආපහු බලයක් අරන් දීලා ආපහු ඒකට ඒ જાතියේ ඝාතන කරන්න නෙවෙයි. ඒ මිනිස්සු මැරුණේ මෙරටේ යුක්ති ඉල්ලලා, සාධාරණ ඉල්ලලා, මනුස්සකම ඉල්ලලා, මිරටේ දුගී භාවේ මිනිස්සු ගොඩගන්න කියලා. අපි ඒකට අද බලය ගත්තේ මේ වාර්තා එළියට දාලා පරිගන්න චේතනාවෙන් නෙවෙයි. හැබැයි සාධාරණ්‍ය අවශ්‍යයි, යුක්තිය අවශ්‍යයි. ඒක පසුපස අපි හඹාගෙන යනවා. මොකද මේ වාර්තා හදලා අවුරුදු 35ක් තිබ්බට මේවා එළියට ඇවිල්ලා මේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි එළියට ඇවිල්ලා අවුරුදු 35ක් තියෙන්නේ. එන්දා ඔය සියලු දෙනාට ඒ කාරණේ මතක් කරන්න ඕනේ. මේවා නීතිපති ගාවට ගිහිල්ලා තියෙනවා. මේවා අද පාර්ලිමේන්තු විවාදෙ ලක් කරන්නේ ජනතාවට දැනගන්න. එසා අපි මේකේ කොටස් බෙදාගෙනයි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම පැවරුණා සපුගස් කන්ද පොලිස් ස්ථානට පහර දීම සම්බන්ධයෙන් යම් කරුණු ටිකක් කියන්න. රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා චැනල් පෝනාලිකාවේ කිව්වා සපුගස් කන්ද පොලිසියට පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. හැබැයි ඔය පාර්ශ්වයේ ඉන්න ඔයාලගේ පන්තියේ කණ්ඩායමක් වෙච්ච මේ හදපු වාර්තාවේ ඉතා පැහැදිලිව සටහන් කරලා තියෙනවා. අපේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල සහෝදරයෙක් කිව්වා මේ සපුගස්කන්ද පොලිස් ස්ථානට පහර දුන්නේ රනිල්ගේ ගෝලයෝ. එයාලා තමයි සැලසුම් කරලා කුමන්ත්‍රණය කරලා පහර දුන්නේ. ගෝණගල සුනිල් මෙරවරෙක්, කාම අපරාධකාරෙක්, වෛද්‍යවරයෙක්ගේ දියණියක් අවුරුදු 17ක බලහත්කාරයෙන් දූෂණය කරලා, පොකුරු ගෑහිලා දූෂණය කරලා අධිකරණයෙන් ඇතුළට දාලා හිටියේ. ජේ.ආර්.යාට දුන්නා, ජනාධිපති සමහව දුන්නා. අන්නේ ජනාධිපති සමහව දීපු වෙලාවේ මාධ්‍ය වේදින් එක වෙලාවක ඒක ගැන අහනවා ජේ.ආර්.ගෙන්. රාවේ මේක ගියේ රාවේ පත්‍රයේ 1994. ජේ.ආර්.ගේ මෙම ප්‍රශ්න කරනවා මාධ්‍ය වේදියේ, ඇයි ඔබ ගෝනබල සුනිල්ට ජනාධිපති සමහව දුන්නේ කියලා. එතකොට හිටපු ජනාධිපති ජේ.ආර්.වත් උත්තරේ දෙනවා මොකක්ද ඒකේ තියෙන වැරද්ද කියලා අහනවා මාධ්‍ය වේදියාගෙන්. මාධ්‍යකාරු නැවත අහනවා ඔව් සාපරාධී ස්ත්‍රී දූෂකයෙක්, වරදකරුවෙක්, ඔහුට සමාව දුන්නේ කොහමද කියලා. එතකොට ජනාධිපති ජේ.ආර්. කියනවා රනිල්ගේ මාමා කියනවා ඉතින් මට බලේ තිබුණා, මම සමාව දුන්නා. එතකොට මාධ්‍යකාරු අහනවා ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලේ තිබුණාද? එතකොට හිටපු ජනාධිපති ජේ.ආර්. කියනවා ඉතින් මොකද්ද මම කරපු වරද? මට බලේ තිබුණා, මම බලේ ක්‍රියාවේ යෙදුවා කියලා. මාමගේ බෑන තමයි එයාට තිබුණු බලය අර විදිහට අයිතු ලෙස පාවිච්චි කරේ. ඕක රටේ නීතිය නෙවෙයි, ඔක රාජ්‍ය ත්‍රස්තවාදය. කළු බලල්ලු, කහකොටි, කහ බලල්ලු, කොළකොටි, කා ඔය ඔක්කොගේ මත්තොලේ තැවිරලා තියෙනවා. එංග පුතුමාලට මම මතක් කරන්න පුළුවන්, මතක් කරන්න කැමති. ත්‍රස්තවාදය කියලා නාමකරණය කරාට ඔය ත්‍රස්තවාදයේ නිකම්ම කන නගින්නේ නැහැ. විරුවාසා ද්‍රෝහියා කියලා දෙන්නෙක් ඉන්නවා. විරුවා කියලා කියන්නේ, විරුවා කියන්නේ ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මිරටේ ප්‍රගතිශීලීන්ට කියන නමක්, ලෝකේ ප්‍රගතිශීලීන්ට කියන නමක්, යුක්තිය ඉල්ලන මිනිසුන්ට කියන නමක්, සාධාරණත්ව වෙනුවෙන් පිළිසිල මිනිසුන්ට කියන නමක් විරුවා. එහෙනම් මේ පැත්තේ අපේ ජීවිත දීපු මිනිස්සු ඇවිල්ලා පඩියට සටන ගිය මිනිසු නෙවෙයි. මේ මාතෘභූමිය වෙනුවෙන් සටනට ගියා. මිරටේ පීඩිත පන්තිය වෙනුවෙන් සටන ගියා. මිරටේ යුක්තිය සාධාරණ වෙනුවෙන් සටනට ගියා. එහෙනම් ඔයලා කුලියට මිනි මරපු මිනිස්සු, ඔයලා ඔයාලගේ තනතුරු රැක ගන්න මිනි මරපු මිනිස්සු. ඒ නිසා අපරාධකාරයෝ සුදු ඇඳගෙන සලු පෙරවගෙන හිටියට මෙතන ඇවිල්ලා සුදු රෙද්දස්සේ ඉන්නේ අපරාධකාරයෝ කියලා එදා ඉඳන් රෝහණ විජේවීර සහෝදරයා කිව්වා. ඒ නිසා අපි මේකට සාධාරණේ බලාපොරොත්තු වෙනවා. එංග සපුගස්කන්ද පොලිසියට පහර දුන්නේ ඔන්න ඔය රනිල්ලගේ ජේ.ආර්.ලගේ මේ නිදහස් කරපු ගෝනවල මැරයා. ඒ මැරවරයා එළියට අරගෙන ජේ.ආර්. මොකද කරේ? ඒ මැරවරයා අරගෙන කරේ ගෝඨාභය කරපු දේ කරේ. දුමින්ද සිල්වලා මිනි මරලා අධිකරණ තුනකින් මරණීය දඬුවමට දීපු එක්කෙනා එළියට අරගෙන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුන්නා. ඔය පැත්තෙම දෙපැත්තම කරේ කණ්ඩායම්. ජේ.ආර්. ලා ඇවිල්ලා රනිල්ලා එකට පූර්වාදර්ශ සැපෙව්වා. ගෝනවල සුනිල් එළියට අරගෙන මුළු දිවයින්ටම බලපාන විදිහට සාම විනිසුර ක්‍රම දුන්නා. අන්‍යයට බලය දුන්නාට පස්සේ එළියට ගත්තාට පස්සේ එයා මෙන්න මේ සපුගස්කන්ද පොලිසියට පහර දෙන තත්ත්වයට පත් වුණා රනිල්ලාගේ ඕඩර් වලට. මේක රනිල් ගිහිල්ලා චැනල් පෝ එකේ අපේ කරේ තියන්න හැදුවා. ඔය 1988 කාලේ අපේ ගිණුමට දාපු ගොඩක් තියෙනවා. මේ කවුන්ට් එකේ තිබ්බට ওই account වලට යන්න ඕනේ. අපිට ඒ කාලේ කටාරින්න තිබ්බේ නැහැ. අපිට ඒ කාලේ මේක විභාග කරන්න আদি හරියට ඉඩක් තිබුණේ නැහැ. මේක මන්ත්‍රීවරයෙක් කිව්වා. අපි ආණ්ඩුවල හිටියා, පාර්ලිමේන්තුවේ හිටියා. ඇයි ඒවා ඒ කාලේ බලය පාවිච්චි කළේ ඒවා කරේ නැත්තේ කියලා. අලු ගෝසුවන්ගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මිනි මරුවන්ගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙනවද? පුළුවන්ද? නමුත් ඔබට අපි කියන්න කැමති මේ රටේ ඒ සාධාරණ ඉෂ්ට කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සූදානම් කියන පණිවිඩේ අපි ඔබතුමාලට දෙන්න සූදානම්. අපි මේ පණිවිඩේ දෙන්න සූදානම්. එහෙනම් මේ සපුගස්කන්ද පොලිසියට පහර දීලා මේක බලන්න ඇවිල්ලා තිබුණේ කවුද? මේක පහර දුන්නේ රෑ 2යි ගානකට. මේක පහර දීපු ගමන්ම 3 වෙනකොට ආව ඩග්ලස් පීරිස් ආවා. මේකට ආවා රාජා ඩෑස් ආවා සහකාර පොලිස් අධිකාරී. මේ ඔක්කොම ඇවිල්ලා පරීක්ෂා කරා. මොනවාද පරීක්ෂා කරේ? ඇවිල්ලා ඉක්මනට කපලාරු ගැලවෙච්චා බිත්ති වැටිච්චේවා ඉක්මනට ආපහු මේසන් බාස්වල දාලා හදන්න කිව්වා. සාක්ෂි මැකුවා, සාක්ෂි මැකුවා. පාර දෙන්න ආපු මිනිස්සුගේ මරණ දෙකක් හම්බුණා එදාම රෑ. ඒ මරණ දෙකක් හම්බුණා. එක මරණයක් කළුවගේ. කළුවා කියන්නේ ගෝනවල සුනිල්ගේ අයියාගේ පුතා. ගෝනවල සුනිල්ගේ අයියාගේ පුතා තමයි කළුවා කියන්නේ. මේ ඔක්කොම සැලසුම් කරලා ගහලා මේවා අපේ ගිනුම් වලට දාන්න පුළුවන් වුණාට මේවා අකුරු බවට පත් වෙලා තියෙන ඔහෙලගේම පන්ති කට්ටිය ගහපු අකුරු. මේවා මකන්න බෑ. මේවා අපි හදපුවා නෙවෙයි. මේවා අපි හදපුවා නෙවෙයි. ඊට පස්සේ මේකට සැකපිට ගන්නවා. මේක මහල් දෙකකින් යුක්ත පොලිසිය. ඒක උඩු මහලේ වැසිකිළිය තියලා තමයි පළවෙනි බෝම්බ පිපරුවේ. එතන ස්ථානාධිපති පත් කරේ, පොලිස් ස්ථානාධිපති පත් කරේ ජූලි 11. එයා දවස් 5යි හිටිය මරලා දැම්ම මේ ප්‍රහාරය තුල. මරන්න ඕන කෙනෙක් එතෙන්ට දාලා රනිල්ලා මරලා ඒකේ දාන්න ගියා අපේ ගිනුමට. ඒව කරන්න බෑ. මේවා අකුරු බවට පත් වෙලා තියෙනකල මං කිව්වා සාක්ෂි බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනම හිටපු කම්කරුවේ පොලිසිය වැඩ කරපු කෙනෙක් පස්සේ කට උත්තරයක් දෙනවා. මේක මට දුන්නේ අහවල් පොලිස් කොස්තාපල් විජේතිලක කියලා. විජේතිලකත් මේ සපුගස්කන්ද පොලිසිය හිටියේ. මේ විජේතිලකත් සපුගස්කන්ද පොලිසිය හිටියේ. මොකද කරේ? ඇල්ලුවා මේ කම්කරුවා සාන්තලාල් කෙනෙක් කෙනා අල්ලගත්තා, කට උත්තර ගත්තා. අරගෙන දවස් ගානකට පස්සේ ගියා විජේතිලක ඉන්න තැන පෙන්වන්න. පෙන්වන්න ගියාට පස්සේ රෑ පොලිසියත් එක්ක ගිහිල්ලා බයිසිකලයකින් යතුරුපැදියකින් විජේතිලක එනවා. එතකොට අරගෙනිච්ච සාන්තලාල් කම්කරුව පෙන්නවා අර පස්ස සීට් එකේ වාඩිවෙලා ඉන්නේ ඔය ඉන්න විජේතිලක කියලා. සපුගස්කන්ද පොලිසියට ඒක හිටපු පොලිස් කොත්තාපල් අඳුර ගන්න බැරිද? ඔතෙන්ට කම්කරුව ගෙනියන්න ඕනද? පෙන්නවා. පෙන්නකොට බයිසිකලේ හැරලා මේ වාර්තාව යසපූර්වට තියෙනවා යතුරුපැදිය වේගෙන් යන්න ගියා කියලා. එතකොට ආපු පොලිස් නාඩි පස්සෙන් දේවල් අල්ල ගන්න. ගිල්ල බලනකොට විජේතිලක කියන කොස්තාපල් අල්ලන්න බෑ. ඇවිල්ලා බලනකොට සාන්තලාලුත් නෑ, කම්කරුවත් නෑ. එතකොට සැකකරුව ඔච්චර වගේ එකට මාංචු දාලා ගෙනියන්නේ නැද්ද? දෙන්නම නෑ. අන්තිමේට මේ වාර්තාවල් කියන්නේ ප්‍රධාන සාක්ෂි දෙකක් නැති වුණා කියලා. අන්තිමේට මොකද වුනේ? මේක 88 මරලා අන්තිමේට විජේතිලක කියන කොස්තාපල්වරය ඇල්ලුවේ නැති වුණාට මේ කියන මේ පොලිස්පති මෙරිල් කියන කෙනා එකතු වෙලා අර විජේතිලක ආපහු පොලිස් සේවයේ පිහිටෙව්වා. ආවට පස්සේ ඔක්කොම සාක්ෂි මරුවට මරන්න බෑ. එහෙනම් ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ, මෙරටේ රෝහණ විජේවීර සහෝදර වෙන්න පුළුවන්, අපේ ආදරණීය සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්. ඝාතනය කරාට එයාලගේ අදහස් ඝාතනය කරන්න බැරි වුණා. එයාලගේ මතවාදය ඝාතනය කරන්න බැරි වුණා. එම්මර් බැරි වුණ නිසා තමයි මෙතන ඉන්න අපේ කණ්ඩායමේ සැලකියුතු පිරිස.
තව විනාඩියක් කාලයක්.
සැලකියුතු පිරිස. සැලකියුතු පිරිසක් ගරු නියෝජකාර සභාපතිතුමනි මරණයට නියමිත මිනිසු තමයි. අපේ ජනාධිපතිතුමාගේ ඉඳන් මේ අපි දේශපාලනේ අරගෙන ආවේ. අපි පරිගැණීමේ දේශපාලනේ තියෙනවනම් මම ඔබතුමිට මතක් කරන්න කැමැති, මේ රටේ දේශපාලනේ කරලා වැඩිම අලාභහණි වෙච්ච පක්ෂයක් තියෙනවනම් ඒ ජනතා විමුක්ති පෙරමුණ. ওই දෙපැත්තේ මැරුවේ අපි ඇවිල්ලා ඉස්මි දූෂණය කරලා නෙවෙයි, මහබැංගු කඩලා නෙවෙයි, කාම අපරාධ කරලා නෙවෙයි, රටෙන් කෑල්ලක් කිලලා නෙවෙයි. අපි ඔයාලගේ අයුක්තියට එරෙහිව සටන් කරපු නිසා මාරා දැම්මේ. ඔයාලගේ වංචා දූෂණයට එරෙහිව කටයුතු කරපු නිසා මාරා දැම්මේ. දැන් මරන්න බෑ. දැන් මරන්න බෑ. දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔයාලා හිතුවා ඔයාලා කරපු ඒවාට අනුව පරිගණී කියලා මේ දේශපාලන බලයට ආවට පස්සේ. එතන ඔයාලා පෞගේ මැතිවරණ වල මතයක් හැදුවා ලේ විලක් වෙයි කියලා. නෑ. ඔයාලගේ ජාතියේ ත්‍රස්ත බලේ පාවිච්චි කරන මේ පාලන බලය යොදව ගන්න අපි කැමති නෑ. එඳා එකට නීතිය පාවිච්චි කරනවා. එඳා මේ බටලන්ද වාර්තා අවුරුදු 35ක් හමස් පෙට්ටියේ තිබ්බට, කළු කොරහොල තිබ්බට ආයි තියෙන්නේ නැති බව අපි උතුම්නාසරට මතක් කරන්න කැමතියි. එඳා මේකෙදි මම අවසන් කරන්නම්. ආදරණීය අපේ රෝහණ විජේවීර සහෝදරයා, මේ කෘතිය අපරාධ යුක්ති කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. අවසානෙ මෙන්න මෙහෙම ලිව්වා. ඔහු ලිව්වා මෙහෙම, අප මරා දැමුවද අප නගන හඬ සදා නොමියුනි ඇත යනුවෙන් අපි එදා කීවෙමි. එලෙසින් අප සිරගත කළද අප නැගූ හඬ සිරගත නොවෙනු ඇත බව අපි අද පවසන්නෙමු. අපි නැගූ විමුක්තියේ කාහල නාදය මේ දෙරණ තලයේ පුරා රැව් පිළිරැව් දෙනු ඇත. මේ ධනේශ්වර සමාජයේ සෑම අහුමුල්ලක්ම එයි දෝංකාරයෙන් නින්නාද වනු ඇත. අවසානයේදී නව දේශයක් නව ලොවක් බිහි කරමින් නව ඉරක් විමුක්තියේ රතු ඉරක් උදා වෙනු ඇත, පායනු ඇත. එදිනට අප්‍රේල් සිද්ධීන් පිළිබඳ නිවැරදි වූත් සාධාරණ වූත් යුක්ති සහගත ආරාධිත වූත් විනිශ්චයක් කෙරෙනු ඇත. ඒ විනිශ්චය විසින් මාගේ සගයනුත් නිදහස් කොට මුදාලනු ඇත. ඒ දිනේ පැමිණෙන තෙක් නිවැරදි කරුවන් වූ අප වැරදි කරුවන් කර බන්ධනාගාරගත කරන්න. අප මරා දැමුවද අපි නැගූ හඬ සදා නොමියුනු ඇත කියලා රෝහණ සහෝදරය කිව්වා වගේ අපි මේකට අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ට කරන බව ප්‍රකාශ කරමින් මම නවතිනවා. බෙහෙවින්ම ස්තුතියි.